හොඳයි සාදු. 2017 වසරේ 4 වෙනි මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන. දේශනාව විය යුත්තේ ඔබේ ගැටලුව, ඔබේ ප්‍රශ්නය දේශනාව තිබෙන්නේ ඔබ ළඟ. එසේ නැතිව අපි ලෝකයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරමින් ඉඳලා පළක් නැහැ. අපිට ගොඩාක් දැනුම තියෙනවා. මේ දැනුම තිබුණට ප්‍රශ්නේ තියෙන හරියට Tamanට අවශ්‍ය කරන දේ ඒ නොලැබීම නිසා තමයි Tamanගේ ගැටලුව නොසිඳී පවතින්නේ. දුකින් නිදහස් වීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ ජීවිතයේ දුක මත පවතින දෙයක්, සසර දුක තුල පවතින දෙයක්, දුක් බහුලයි, සැප අඩුයි, අල්පාශ්වාදයක් වෙනුවෙන් බහුල වූ දුක් විඳින තැනක් කියලා තේරුම් අරගෙන තියෙනවා නම් ඒ කෙනාට වහවහ ඒ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන එක හිතට දැනෙනවා. මේ ලෝකෙ විඳින මිනිස්සෙක් හැටියට විඳින දේවල් පොඩි පොඩි ගැටලු, ප්‍රශ්න, දුක් බැලුවාම ඒවා ඉතාම සුළු දේවල්. සසර තියෙන දුක් හරි බහුලයි. අපා දුක් බොහොම බහුලයි. ඒ නිසා මේ මනුස්ස ලෝකේ මිනිස්සු මනසින් හදාගත්ත දුක් ටිකක් මිසක් මහා ලොකු දුක් නැහැ. ලෝකේ තියෙන අනිකුත් අපායික දුක් වගේ බැලුවහම ඒ දුක් වගේ මහ දුකක් නැහැ. ඉතින් පිරිසක් කල්පනා කරන්න ඕන, එක පැත්තකින් සසර තියෙන දුකට පිළියමක් හොයන්න. පොඩක් අයට දැනෙනව සසර තමන්ව දුගතයට යයි කියන බිය තියන අය ඉන්නවා. සුගතියකට ගියත් ආයි කවදක හරි දුගතියට යයි, සතර පායන් වලට යයි කියන බිය තියෙනවා, බය වෙනවා. එහෙම දෙයක් තියෙනවා. එනිසා අපි මෙලවදී මේ මොහොතේ ප්‍රශ්න විතරක් නෙමෙයි, අපි සංසාරික ප්‍රශ්නයක් විසඳ ගන්න ඕන. ඒකට හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. සංසාරික ප්‍රශ්න විසඳ ගන්න. අපි ගොඩාක් ධර්ම කරුණු දැන ගැනීම නෙමෙයි කරන්න ඕන, එක ධර්ම කරුණක් ප්‍රත්‍යක්ෂ කිරීම. අඩුම තරමේ අපේ පින්වතුන් පළවෙනි ධර්ම කාරණය ප්‍රත්‍යක්ෂ කරගත්තොත් සතර අපා දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. මොකන්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුනෙන් නිදහස් වෙන්න ලැබුණොත් එයාට පුළුවන් සතර අපා දුක් වලින් නිදහස් වෙන්න. ඒ ප්‍රතිලාභය හරි වටින දෙයක්, ඒ වගේම අපහසු දෙයක්. අනිත් මාර්ගඵල දර්ශන උදා කරගන්න කලේසි. අපහසුම දේ තමයි මේ පළවෙනි වසරට බැඳීම. ළමයා පළවෙනි වසරට මේ පාසලේ බැඳුණා නම් එතන ඉඳලා අනිත් පන්ති ටික එයා යන කමන් කරනවා. මේ පළවෙනි වසරට බැඳෙන එක තමයි අමාරු. ඒ කියන්නේ මේ පළවෙනි මාර්ගඥානයේ නවදි වෙන එකයි අමාරු, අනිත් ඥාන වඩන එක නෙමෙයි. මේක හරියට අර ගලකින් ගලකට පහර දීලා එක ගලකින් තව ගලක් කුඩු කරනවා වගේ වැඩක්. අපි ළඟම තියෙන මමත්වය, අපි ළඟම තියෙන ඉන්ද්‍රිය ශක්තිය පාවිච්චි කරලා අපගේම තියෙන මමත්වය, අපගේම තියෙන ඉන්ද්‍රිය ශක්තියින් අපි මුදා හරින්නට, දුරු කරන්නට, නිරෝධ කරන්නට උත්සාහ කරනවා. කැප වෙනවා. අප්‍රමාණ වීරයක් තියෙන්න ඕන, අප්‍රමාණ ඥානයක් තියෙන්න ඕන, අප්‍රමාණ කැපවීමක් තියෙන්න ඕන. එකෙන් අදහස් වෙන්නේ ප්‍රමාණයක් තිබුණොත් මෙන්න මේ හේතුවෙන් කියලා එයාට අත්හරින්න පුළුවන්. අර අප්‍රමාණ කියන හේතු කාරණේ තේරුම තමයි මොනම හේතුවකින්වත් මම මේක මින දාන්නේ නැහැ කියලා. එතකොට ලෞතර බුදු කෙනෙකුට තිබුණේ කොයි වගේ කැපවීමක්ද? අප්‍රමාණ කැපවීමක්. ඒ අප්‍රමාණ කැපවීමක් තියෙන නිසා ඒ බුදුවරයා හමුවට එන තණ්හා රති රගා කියන ඒ මාර දූවරු, දසබිම්බර මාරයෝ, මහවැහි සුලං කුණාටු, කුසගිනි, මේ හැම දෙයක්ම උගලගෙන මේ කිසි දෙයකට නිසා කියලා අත්හරින්නේ නැතුව ඉස්සරහට යන ගුණයක් තිබුණා. ඒකට කියනවා අප්‍රමාණ වීර්යය. හැම දෙයකම අප්‍රමාණ කරගන්න ඕන. ඥානය අප්‍රමාණයි, සිහිය අප්‍රමාණ කරගන්න ඕන, උනන්දු ඕනකම අප්‍රමාණ කරගන්න ඕන. දැන් බලන්න ඔබ ළඟ මේ අප්‍රමාණ ගුණය තියෙනවද කියලා. ඒ අප්‍රමාණ ගුණේ තියෙන කෙනා තමයි අප්‍රමාදී කියලා කියන්නේ. අප්‍රමාණත්වයට පත් වෙච්ච කෙනා අප්‍රමාදී කියලා. ප්‍රමාණවත් තත්වයක ප්‍රමාණ කියන සීමාවක තමයි මේ සුතජන සත්වය වාසය කරන ප්‍රමාණයක. හැමෝටම තියෙන ප්‍රමාණයක්. මගේ ධනේ ප්‍රමාණය තියෙනවා, නිලේ ප්‍රමාණය තියෙනවා, ගුණේ ප්‍රමාණය තියෙනවා, සීලේ ප්‍රමාණය තියෙනවා, සමාධියේ ප්‍රමාණය තියෙනවා, ඥානේ ප්‍රමාණය තියෙනවා. මේ පුතජන සත්වයාට හැමදේම ප්‍රමාණ කියන තැනක තියෙන ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණ කියන ස්වභාවය තමයි අපේ ආත්මය, අපේ මමත්වය. මේ හැම දෙය තුළම අපිට අවශ්‍ය කරන අප්‍රමාණ සත්‍යයට පත් වුණොත් එතනත්තාට කියන අප්‍රමාදී චනත්තා. බලන්න ඔබේ ඥානය තුළ, ඔබේ ගුණය තුළ, ඔබේ පැවැත්ම තුළ, ඔබ මමයි කියලා සලකන දේ තුළ අප්‍රමාදී ගුණයක්ම තියෙන්නේ, යම් කිසි ප්‍රමාණවත් ගුණයකද ඉන්නේ. අප්‍රමාදී ගුණයට පත් විය යුතුයි. ඉක්මන් කරනවයි කියන එකක් නෙමෙයි මේකේ අදහස තමයි. අසීමාන්තික ගුණය සීමාවක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි වචනෙන් පාවිච්චි කරන්නේ ගමනක් හරියට දෙන්න වෙලාවට යන බැනකොට අපි ප්‍රමාද වෙනවා කියලා කියන්නේ. ඒ ඉලක්කය ප්‍රමාදයි. ඒ ඉලක්කය සපුරා ගත්තත් ලෞකික ලෝකයේ තුල ලෝකෝත්තර ධර්මයක සසඳා බලන විට ලෞකික ඉලක්ක සියල්ල සපුරා ගත්තද පහු ප්‍රමාදයි. මොකද ඒ යම් කිසි සීමාවක සිටින නිසා ප්‍රමාදී බවට පත් වෙලා නැති නිසා. ඇයි අපි අප්‍රමාදී නොවුනේ, ඇයි ප්‍රමාද වෙන්නේ? සරල කාරණයක් තියෙන්නේ, අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසා, සම්මාදිට්ඨිය පහළ නොවීම නිසා, අනවබෝධය නිසා, රැවටීම නිසා, මුලාව නිසා ඔබේ මනස තාමත් ඔබේ ආධ්‍යාත්මය හමුවේ මම මම කියා කෙනෙක් අරගෙන මම මම කියන කෙනෙක් හිතෙහි දරාගෙන සිටිනවා. පින්නතුනේ, ශක්තිවන්ත මිනිසුන් හෝම සුළු පිරිසයි ලෝකේ ඉන්නේ. අභියෝග ජය ගන්න. අනිත් අය දුර්වලයි. කුරුල්ලු ගත්තත් දේශ දේශාන්තරවල පිහාම ඉන්න පුළුවන් කුරුල්ලන් ඉතාම සුළු පිරිසක් ඉන්නේ. අනිත් අයට බොහොම පොඩි දුරයි පිහාම ඉන්න පුළුවන්. ඔබට හැකියාව තියෙන්න ඕන අර දේශ දේශාන්තර අතර පියාසර කරන කුරුල්ලෙක් වගේ ලොකු ශක්තියක්, ලොකු බලයක් තියෙන්න ඕන. ධර්මයේ තේරුම් කරගන්න. මේ ඔබලාට වළංගු නැහැ කියන ධර්මය ඔබලාට මේ ලැබෙන්නේ. එනිසා ඔබ ඒක විශේෂයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අභිධර්මය, නිර්වාණගාමී ප්‍රතිපදාවන්, ඒවා අතිශයින්ම භික්ෂූන්ට පමණයි. පැවිදි වෙලා ආරණ්‍යගත වෙලා සම්පූර්ණයෙන් ගෙවල් වලින් ඈත් වෙලා වැඩි යුතු ධර්මයක් හැදේට වළංගු කරපු දහමක් ඔබට ලැබෙන්නේ. ඔබ ඒක හොඳින් මතක තියාගන්න ඕන. ඒ වගේම මේ භවයේදී නම් බැරිය ගොඩක් පාරමී පුරාගෙන සසර යා යුතුය, ගිහිල්ලා බුදු කෙනෙක් හමුවේදී දැකිය යුතුයි කියන ධර්මය ඔබට අද ලැබෙන්නේ. හැබැයි අපි මතක් කරනවා, සසර යම්කිසි පාරමී බලයක් තියෙන අය තමයි මේ අභියෝගේ ජයගන්නේ. ඒ පාරමී බලය මිනිස්සෙක් වෙන ඉපදිච්ච හැම කෙනෙක් ළඟම යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබෙනවා. කරන්නට තියෙන්නේ ඒ ශක්තිය අවදි කරන එක. ඒ ශක්තිය අවදි කරන එක. කුඩා රතයකට වුණත්, මහා රතයකට වුණත් කැපවීම තුළ කාලපරාසයේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ගමන යන්න පුළුවන්. ඔබේ වාහනය කරත්තයක් වුණත් කමක් නැහැ. හෙමින් ධර්මයේ කරෙහි ඇදෙනවා නම් ඔබ ජයග්‍රහණය ලබනවා හෙමින් හෙමින්. වැදගත් වෙන්නේ තරඟය අවසන් කිරීම. එයිසා ඒ තරඟය අවසන් කිරීමට අවශ්‍ය කරන වීරිය ඇති කරගන්න ඕන. අපි වීරිය අවශ්‍යයි, වීරිය අවශ්‍යයි කී කියා ඉන්නේ නැතුව වීරිය ඇති කිරීමට තමයි මේ කරුණු කාරණා ටික මෙතෙක් වෙලා මතක් කළේ. සිහිය ඇති කර ගැනීමට තමයි මේ කරුණු කාරණා ඇති කරේ. එනිසා මේ සාධක ටික මුල් කරගෙන පින්නතුන්ගේ වීරිය වැඩි කරගන්න ඇති, ඒ වගේම සිහිය වැඩි කරගන්න ඇති. ඒ වැඩි කරගන්න එක අප්‍රමාණ කියන සීමාවේ. ප්‍රමාණයක් නැහැ කියන සීමාවෙන් ඇති කර ගන්නටත් පින්නතුන් යම් උසායක් තේරුම් කරගන්න ඇති. නිරන්තරයෙන්ම ඔබේ සුද්ධ පවිත්‍ර නොකළ ඔබේ ආධ්‍යාත්මයට ඔබේ දී බලන්න. සුද්ධ කරපු දේවල් ටික දිහා නෙමෙයි, පේන දේවල් ටික දිහා නෙමෙයි, නොපෙනෙන දේවල් දිහා බලන්න. හරියට මේ වගේ PHI මහත්යලා එනවා. ඔය හෝටල් එකේම පරීක්ෂා කරන පුද්ගල වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ කොහෙද? සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ නැති දේවල්. තැන් තමයි ඒගොල්ලෝ බොහොම පරිස්සමට බලන්නේ. බලලා ඒගොල්ලෝ අපිරිසුදු තැන් සියල්ල හොයාගෙන අවවාද කරනවා, දඩ ගහනවා. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය තුළ පිටින් PHI මහත්තයෙක් ගෙන්න ගන්න බෑ, ඔබම PHI මහත්තය වෙන්න ඕන. හැබැයි ඔබ හෝටල් අයිතිකාරය වෙන්න එපා. දැනට හෝටලේ අයිතිකාරයත් ඔබ තමයි. ඔබේ හෝටලේ අයිතිකාරය ඔබනේ. ඒත් දැන් මේ ධර්මයේ අසනකොට ඔබටම සිද්ධ වෙනවා PHI මහත්තයත් වෙන්න. සමහර අය කැමති නෑ තමන්ගේ හෝටලේ PHI මහත්තයට විවෘත කරන්න. ඇයි? බයයි. ඇයි බයයි? දන්නව පුන් තියනවා කියලා. දන්නව පිළුම් වෙච්ච ආහාර තියනවා කියලා. දන්නව ඒව නිසි විදියට නෑ කියලා. ඒ නිසා විවෘත කරන්න අකමැති. මම මේ කතා කරන්නේ මේ ඇවිදින හෝටල් ගැන. ඇවිදින හෝටල් කියන්නේ මිනිස්සු. මේ මිනිස්යන්ගේ ආධ්‍යාත්මය තුළ පුණු තියෙනකොට මේක විවෘත කරන්න කැමති නෑ. මොකද විවෘත කරොත් අනිවාර්යෙන් දන්නව ගඳ ගන්නවා කියලා. සමහර දේව වහලම තියෙන එක ගඳ තරින්නේ නෑ ගඳ ගන්න. දැන් එහෙම කරන්න බෑ. මේ අනිවාර්යෙන් තමන්ගේ වැසුණු පැති අවධානය යොමු වෙච්ච නැති පැති ඔබ විවර කරන්න ඕනේ. නාය වහගෙන හරේ ඒකුණෝ අපි අයින් කරන්න ඕනේ. හංගන්න එපා. ඒ හැංගුවොත් ඔබට ඒ ප්‍රශ්න වෙනවා. ධර්මයේ හමුවේ ඔබේ රජස් කෙලෙස් කිලිටි ඔබ සැඟවුවොත් ඒක හරියට අර වෛද්‍යවරයෙකුට ලෙඩක් සැඟවනවා වගේ වැඩක්. ප්‍රතිකර්මය හම්බෙන්නේ නැහැ, රෝගය උස්සන්න වෙනවා. රෝගය උස්සන්න වෙනින් තමයි හානි වෙනවා. වාගේම ඒ කෙලෙස් කියන දේවල්, රජස් කියන දේවල්, කිලිටි කියන දේවල් තමයි ආධ්‍යාත්මය තුළ තිබුණොත් ඒවා හේතුවෙන් තමයි මේ කාහිත කෙලස් පවතින්නේ. ඒස සම විටම ඔබේ පිරිසුදු තැන නෙමේ ඔබ සොයන මගේ අපිරිසුදු තැනම පෙනේවා. මට අවවාද කරන ගුරුවරුම මගේ තියෙන අඩුපාඩුම මේ ස්වාමින් වහන්සේට පෙනේවා කියලා ඔබ හිතලා වාඩි වෙනවා. ගුරුවරයා ඉස්සරහට එන්න ඕන, මට අඩුපාඩු කියන්න එපා. මම කියන දේ හරි කියන්න නෙමෙයි නේ අපි ගුරුවරයෙක් තෝරගන්න ඕන. ගුරුවරයා තෝරගන්න ඕන මගේ අඩුපාඩුම මේ ගුරුවරයා දකිත්වා. මගේ අඩුපාඩු වලටම අවවාද අනුශාසනා කෙරෙත්වා, නිග්‍රහ කෙරෙත්වා, උපදේශන ලබා දෙත්වා. එක වැදගත්. තුවාලයක් කරන් දොස්තර මහත්තයා ළඟට යනවා කියලා හිතාගෙන වැඩසටහනට අහුම්කම් දෙන්න ඕන, භාවනාව දේශනාවට අහුම්කම් දෙන්න ඕන. දොස්තර මහත්තයා ළඟට ඉස්සෙල්ලම ගිහු ගමන් රිදෙන විදියට ප්ලාස්ටරේ ගලවනවා. ඉදාම සර බෙහෙත් ටිකක් දානවා වේදනාවක් ඇති වෙන. ඊට පස්සේ පුළුන් කෑලි දාලා ඒ තුවාලේ හාරනවා. සමහර වෙලාවට හං කෑලි ඇදලා කපනවා ලේනවා. උඩ දරා ගන්න හරි අමාරුයි, දත් මිටි කාගෙන ඉන්නවා. සමහර වෙලාවට රිද්දුව කියලා බැන බැනත් යනවා. ඔකෝයිට වඩා ඩිංගක් හෙමින් කරන්න තිබ්බා කියනවා. හැබැයි ඔබ දැනගෙන යන්න ඕන මම මේ තුවාලයට බෙහෙත් දාන්න යන්නේ අනිවාර්යෙන් රිදෙනවා කියලා. එහෙම නැත්තම් ඒ වනවෙච්ච තුවාලයට හරිය පොඩ්ඩක් පාන්සල්සලා ඉන්නකොට අර දොස්තර මහත්තයා ළඟට ගියා තරම් වේදනාවක් නම් දැනෙන්නේ නැහැ. හැබැයි තුවාලෙ වැඩි වෙනවා. එනිසා දුක් නැති කර ගැනීමේ දුක විඳින්න ඕන. දුක් නැති කර ගැනීමේ දුක විඳින්න ඕන. කෙලෙස් හංගගෙන උඩින් නිවන් දකින්න හදලා අර අයිසින් ගාලා කේක් වහලා හදලා ලස්සන කරනවා වගේ නිවන් දකින්න බැරි බව කියන්න ඕන. මොකද හේතුව මෙතන සමහර අය එහෙම ඉන්නවා. ඒගොල්ලන්ගේ බණ ඇතුළට යන්නේ, ඒගොල්ලන්ගේ දේ ඒගොල්ලෝ නිවැරදි කරගන්නේ, ඒගොල්ලන්ගේ මානසිකත්වයේ ආලා ඉන්නවා. ඇතුළේ අවස්සන්න බැරි තරම් කුණු කඳු තියන අය ඉන්නවා. ඇස්සොත් ඒවා ගොඩක් ගඳයි කියලා ඒගොල්ලොම දන්නවා. අවස්සන්න නිකන් පිටින් අයිසින් ගන්න බලනවා. අයිසින් ගාලා වටේට අර කියනවා, අර කළු කාකක් කළු කාක්කෙක් වාර මේ සුදු පාට තීන්ත හැලියක දානවා වගේ වැඩක්. එහෙම කරන්න බෑ. ඔබ ආධ්‍යාත්මයේ තුලින්ම සුදු වෙන්න ඕන. පිටින් ඒ දේ කරන්න බෑ. මේ වෙණි අයට අනුශාසනා කරලා වැඩකුත් නෑ. නිකන් ඔහේ මෝල් ගස් ගෙනල්ලා තිබ්බා වගේ ඔහේ තියෙනවා මිස විශේෂ වර්ධනයක් නැහැ. ඉතින් අපි මුකුත් කියන්නෙත් නැහැ. ඉන්න පුආවි කියලා ඉන්න දෙනවා. නැත්තම් වෙලාවකට හිතනවා දෙකක් ගහලා එලවන්න කියලා. ඔය වැඩක් නැහැ. ඒක මෝල් ගහක් ගෙනල්ලා තිබ්බ වගේ වෙලා තියෙනවා. පරිවර්තනයක් නේ අර මේ හොද්දෙත් තියෙන හැන්ද වාගේ. ඔය තියෙනවා එච්චරයි. ඔය රත් වෙවි තියෙනවා. පරිවර්තනයක් නැති. දැන් පරිවර්තනය වෙන පිරිසක් ඉන්නවා. හෙමින් හෙමින් බොහොම ඉක්මනින් කියන මේ කොටස් දෙකෙන්ම පරිවර්තනය වෙන පින්නතුන් ඉන්නවා. ඉතින් හෙමින් හෙමින් පරිවර්තනය වෙන අයට අපි කියන ඉක්මනින් පරිවර්තනය වෙන්න, ඉක්මනින් පරිවර්තනය වෙන අය මහ මහ එය අවබෝධ කරගන්න මහන්සි වෙන්න කියන කාරණේ මතක් කරනවා. නිරන්තරයෙන්ම ඔබේ අඩුව සොයන්න. මේ සිතුවිලිත් එක්ක මේ විඥානයේ දිහා බලාගෙන වැඩක් කරන්නේ නෙමෙයි. ඊට වඩා ගැඹුරින් ඔබේ ආධ්‍යාත්මය කියන එක තියෙන, චේතනා කියන එක තියෙන. සිතුවිලි කියන එක නම් පහළ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. චේතනාවෙන් තමයි සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ. දැන් සිතුවිලි එනවා, අපි ඒක චේතනාවක් දීලා ඒක අල්ලගන්න නැත්නම් මොකද වෙන්නේ? සිතුවිල්ල යනවා. අදහස් පේනවා, චේතනා වෙන්නේ නැත්තම් අපි ඒක අල්ලගන්නේ නැහැ. ඒ තමයි චේතනාවේ ස්වરૂපය. සරල උදාහරණයක් කියතොත්, අයිතිකාරයෙක් නැති බෑක් මල්ලක් දකින්නවා. එකෙනෙක් හිතනවා ඒක මට අයිති නෑ, ඕන නෑ කියලා දාලා යනවා. තව එක්කෙනෙක් ඒක මොනවා හරි මහානක දෙයක් තියෙනවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. තව කෙනෙක් ඒක ඔහුට අයිති වෙන්න අයිතිකාරයාට ලබා දෙන්න අදහසින් කල්පනා කරනවා. තව එක්කෙනෙක් ඒක වටිනාකමක් තියෙනවා නම් දෙයක් අරගෙන යන්න බලනවා. තව එක්කෙනෙක් ඒක පොලිසියට බාර දෙන්න මේ ආදිවාසීන් කල්පනා කරනවා. දැන් දැකීම නෙමෙයි ප්‍රශ්නේ, චේතනාව. හැමෝම දැක්කා. හැමෝටම සිතුවිලි තියේ, හැමෝටම රූප පෙනේ, හැමෝටම ශබ්ද ඇහේ. ගැටලුව තියෙන චේතනාව. චේතනා කර්ම පහල කරන්න ඇති තැන ලෝභ ద్వේෂ මෝහ. අන්න එයා තුළ ඉබේම ඇති වෙනව මොනවද? අලෝභ ద్వේෂ අමෝහ. අලෝභ ద్వේෂ අමෝහ කියලා දෙයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන්නේ ලෝභ ద్వේෂ මෝහ කියලා තුනක් විතරයි. ලෝභ ద్వේෂ මෝහ කියන තුන දුරු කරනකොට ස්වභාවයෙන් ඇති වෙන දෙයක් තමයි අලෝභ ద్వේෂ මෝහ කියන්නේ. ඔබට ඒක තේරුණා. අලෝභ ద్వේෂ මෝහ කියා දෙයක් ලෝකේ නැත. එහෙම එකක් හොයන්න එපා. එහෙම එකක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන්නේ ලෝභ ద్వේෂ මෝහ කියලා තුනක් පමණයි. ලෝභ ద్వේෂ මෝහ කියන තුන ප්‍රහාණය වෙච්ච වූ තැනටයි අලෝභ ద్వේෂ මෝහ කියලා කියන්නේ. දැන් ඔබ උත්සාහ කරන්න ඕන අලෝභ ద్వේෂ මෝහ ඇති කරගන්න නෙමෙයි. ඔබ උත්සාහ කරන්න ඕන ලෝභ ద్వේෂ මෝහ දුරු කරන්න. ඒ දුරු කරන තැන ස්වභාවයෙන් අලෝභ ద్వේෂ මෝහ හට ගන්නවා. ඇත්තෙන්ම මේ නිවන් දකින්න එක ඔබට කරන්න බෑනේ. ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕන. ඔබ පහර දෙන්නේ ඔබ ළඟ තියෙන ශක්තියින් වලින්. හරියට බුදුහාමුදුරුවෝ මේක මතක් කරනවා කාන්තාරේ වැලි අගලක වැටිච්ච මිනිස්සෙක් වගේ කියනවා. මේ පුතර්ජන සත්‍යයා කාන්තාරේ වැලි අගලක වැටිච්ච සත්වයෙක් වගේ කියන එක තේරෙන්නේ නැතුව ඇති. වැලි අගලක වැටිච්ච මිනිස්සෙගේ ස්වභාවය තමයි වැලි අගලෙන් මිදෙන්න උත්සාහ කරන හැම මොහොතකම මොකද වෙන්නේ? තව වැලි අගල ගිලිනවා. ආන්නේ ලක්ෂණය ඔබ ළඟ තියෙනවා. ඔබ මෙදින්න හදන තැන තව ගිලිනවා. මෙදින්න හදනවා තව ගිලිනවා. ඊළඟට අර කොහොල්ල ගුලිය ඇලුණු ගිලමැස්සා වාගේ කියනවා. එයා නිදහස් වෙන්න කියලා තව අතක් තියන්නෙත් ඒ කොහොල්ල ගුලිය උඩ තමයි. එයා තව ඇලෙනවා. තව කකුලක් තියෙනවා. ඒකත් ඇලෙනවා. නිදහස් වෙන්න අදහස තමයි දීන්නේ. තියනවා තිබ්බ සැනින් ඇලෙනවා. ආන්න මේ වගේ තත්ත්වයක් මේ මනසේ තුල තියෙනවයි කියලා හොඳට තේරුම් ගන්න, හොඳ නුවණින් තේරුම් ගන්න. මොකද විශේෂ ඥානෙ පහළ වෙන්නේ එවිට. ඊට පස්සේ හොඳ උපාය මාර්ගයක ගන්නවා. හුදෙක් සාම්ප්‍රදායික ක්‍රමයට නිදහස් වෙන්න කල්පනා කරන්න නැතුව විශේෂ ක්‍රමයක් මං අනුගමනය කරගත යුතුයි, අනුගත කළ යුතුයි. එහෙම නැතුව සාම්ප්‍රදායික විදියට ප්‍රතික්ෂේපයක් කරලා මේකෙන් නිදහස් වෙන්න බෑ. විශේෂ ක්‍රමවේදයක් අවශ්‍යයි. මේකට පිටින් උදව්වක් අවශ්‍යමයි. මේ කල්යාණ මිත්‍රත්වයේ අතහිත නැත්නම් පින්නතුනි කවමදාකවත් ඔබේ ලේ යට මස් නහර දියව යනතුරු ගහක් මුල මේ උවමනාව තිබ්බට ගැලවෙන්න මේ හිතෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ හිතෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ මේ කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන උදව්වක් තිබුණොත් පමණයි. එහෙම නැතුව ගැලවෙන්න බෑ. අපි මොනවා ඉගෙන ගත්තත් මොනවා අහුවත් ඒව සංකල්ප බවට පරිවර්තනය කළා. උපාදානයේ නැමැති ගබඩා සංකීර්ණයට ගෙනිලා පැත්තකින් තැම්පත් කර ගන්නවා. මොනවා දැක්කත් මොනවා අහුවත් මොනවා ශරීර ඉන්ද්‍රයන් වලට දැනුණත් මොන සංකල්පයක් වුණත් කරන්න හොඳට ඒවා පැක් කරලා පාදහනේ නැමැති ගබඩා සංකීර්ණයට ගිහිල්ලා තැන්පත් කරනවා. බනත් එහෙම තමයි කරන්නේ වැඩක් වෙලා. ඒ වැඩේ කරන්න එපා බනවල ධර්ම සද්ධර්මයේ තුල ඒක කරන්න එපා. ඒ උපාදානයේ නැමැති ගබඩා සංකීර්ණයේ තියෙන දේවල් අරගෙන ඇවිල්ලා බෙදලා දෙන්න ඕන. අන්නේ ගබඩා සංකීර්ණයේ තමයි විස්සන්තර රජුරුවන්ගේ මාලිගාව. දැඩි උපාදානයෙන් දැඩි රැකවල් දාගෙන ඉන්න එකක් තමයි රජ මාලිගාවක් කියලා කියන්නේ. ඔබේ මමත්වයත් දැඩි රැකවල් දාගෙන ආරක්ෂා කරගෙන ඉන්න මාලිගාවක්. ඔබය විවෘත කළ යුතුයි. සියලු දොරවල් සියලු ජනෙල් විවෘත කළ යුතුයි. අසීමාන්තික අතහැරීමකට පත් විය යුතුයි. සීමාන්තික අතහැරීමක් නෙමේ, ජීවිතේ සැනසීම ලබන කෙනෙක් එයා අතහරිනවා. ඒත් අප්‍රමාදී අතහැරීමක්, ප්‍රමාණ අතහැරීමක්. ප්‍රමාණයක් නැති අප්‍රමත්තා කියන තත්ත්වයට පත් වෙන්න ඕන. ප්‍රමාණයක් ඇති කර නොගත් තැනැත්තා, සීමාවකට හසු නොවූ තැනැත්තා අප්‍රමත්තා. මේ භෞතික දෙයක් නෙමේ, ආධ්‍යාත්මික දෙය. ගැඹුරුම සිතේ ගැඹුරුම ආධ්‍යාත්මය තුළ තියෙන විවෘතභාවය. අපිට අවසාන සිතුවිල්ල පවිත්‍ර කිරීම තමයි අභියෝගය. චුතිසිතක් බවට පත් වෙන්නේ අනිවාර්යයෙන්ම ගරුක කර්මය. එහෙම නැත්නම් ප්‍රබලම සිතුවිල්ල, ප්‍රබලම චේතනාව. ඒ කියන්නේ ඔබේ ගැඹුරුම ආධ්‍යාත්මයේ තියෙන දේ එවිටයි අවදි වෙන්නේ. සැබෑ ගැඹුරු ආධ්‍යාත්මයේ ස්වરૂපය ඒ මොහොතේ අවදි වෙන්නේ. එනිසා ඔබ අවසාන සිතුවිල්ලෙන්, අවසාන චේතනාවෙන්, අවසාන චේතනාවෙන් පවිත්‍ර විය යුතුයි. හරියට අර සමහර අයගේ මූණේ තමයි හිනාව තියෙන්නේ, හිතේ නෑනේ. ආන් ඒ වගේ සමහර අයගේ තියෙන වචනේ තමයි හොඳ තියෙන්නේ, ක්‍රියාවේ සංසිතේ නැති වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ සිතෙහි හටගන්න සිනාව, සිතෙහි හටගන්න පවිත්‍රතාවය. සිතෙහි හටගන්න නිර්වෘතතාවය. මේ සිතිවිලි අතර මේ චේතනා කර්ම අතර තමාට අයිති කියා පැහැදිලි ලෙස අයිතියක් පෙන්වන සත්‍යයක් පෙන්වන යථාර්ථයක් තිබේද? මේ ආධ්‍යාත්මික සියලුම සිතිවිලි අතර, චේතනා අතර, හැඟීම් අතර, බලාපොරොත්තු අතර, ඕනෑකම් විපාකම් අතර තමාගේයයි ව්‍යාපදිංචි සහිතව ස්ථීරසාර තමාට අයිති දෙයක්, එහෙම නැත්නම් මම වශයෙන් ගත හැකි දෙයක්, මගේ වශයෙන් ගත හැකි දෙයක්, එහෙම දෙයක් තියෙනවද? ඔබ ආධ්‍යාත්මයේ තුලින්ම තේරුම් ගත්තොත් තමයි වටිනාකම වැඩි. අපි ඒක කියලා වැඩක් නැහැ, ඔබ ඒක තේරුම් ගත යුතුයි. මම මගේ කියලා හදපු දේවල් මම මගේ කියලා හිතන දේවල් මම මගේ සත්‍යයි කියලා ගතිපු දෘෂ්ටි මම මගේ කියලා ගතිපු සැබෑ කුල ගෝත්‍ර ආගම් ජාති වර්ග රටවල් මේවා සත්‍යයක්ද? හේ සියල්ල හුදු සම්මුතියක්. සම්මුතියක් තමයි පරමාර්ථය හැටියට ලෝකේ අරගෙන තියෙන්නේ. ඒක අපි අපේ ආධ්‍යාත්මය තුළම තේරුම් ගත යුතුයි. සම්මුතිය සම්මුතියටම අදාළ දෙයක් මිස කිසි වෙලාවක පරමාර්ථයක්, යථාර්ථයක්, සත්‍යයක් එහි නැත. එනිසා මනස විද්‍යාකාරයෙකු වැනි මැජික් පෙන්නන කෙනෙක් වගේ ඒ පෙන්නන දේවල් එකක්වත් නෙමෙයි, ඒක ඇතුළේ තියෙන්නේ ඇස්දැන්දුමක් පමණයි. ඒ පේන දේ හැමම සිද්ධියක් වෙන්නේ නැහැ. එහෙම ඇහැ බඳනවා පමණයි. අපේ මනස ඉදිරියේ අපේ මනසත් ඒ විද්‍යාකාරයේ ගිවල ටික තමයි කරන්නේ. අපේ නෙත ඉදිරියේ ඒ දේ අපි හරියට තේරුම් කරගන්න ඕන. මේ මනස නැමැති මැජික් කාර්යයගේ වැඩි පුජ්‍යලත්වයට හසුණු තැනත්තාට ආපු ගමනක් තියෙනවා, රැඳී සිටින තැනක් තියෙනවා, යා යුතු ගමනක් තියෙනවා. පුජ්‍යලත්වයෙන් තොර වූවාට ආපු ගමන දවසන් සිටින තැනක් නැත, යා යුතු ගමනක් නැත. පුජ්‍යලත්වය දුරු කළ තැනැත්තාට ආපු ගමනක් නැත, ඒ ගමන අවසන්. යාය සිටින තැනක් නැත, යා යුතු ගමනක් නැත. ඔබ සොයන්න ඔබේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මම මගේ ආත්මය කියන තැනද පවත්වගෙන යන්නේ තාම? එහෙම නැත්නම් මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනද? බුදුවැරේකටත් තියෙන රූප පේන, වේදනා තියෙන, සංඥා තියෙන, සංකාර තියෙන, විඥානය තියෙන, නැත්තේ එක දෙයයි ආර්ය ශ්‍රාවකයාට. ඒ කිසිවක් මම මගේ ආත්මය වශයෙන් ගන්නා ස්වභාවය නැත්තේ. උන්වහන්සේලා මගේ ජාතිය කියලා එකක් ගන්නෑ, මගේ රට කියලා එකක් ගන්නෑ, මගේ ආගම කියලා එකක් ගන්නෑ, මොනම පැත්තක්වත් ගන්නෑ. මේ පැත්ත ගන්නෙත් නෑ, මේ පැත්ත ගන්නෙත් නෑ, මොන පැත්තක්වත් ගන්නෑ. ඒ වගේ තැනකට තමයි කියන්නේ අප්‍රමත්තා. ප්‍රමාණ නොව පුජ්‍යලය, ප්‍රමාණ නොව පුජ්‍යලය කැදේ ජීවත් වන්න, ඇවිද යන්න, සිතන්න, දකින්න. ප්‍රමාණ නොව පුජ්‍යලය කැදේට ප්‍රමාණ වෙලා බලන්න එපා. මොකද්ද මේ ප්‍රමාණ වෙන්නේ කියලා තා චුට්ටක් පැහැදිලි කරන්න. එක ස්වාමි පුරුෂයෙක් එක කාන්තාවක් තමන්ගේ බිරිඳ කියලා නම් කර ගන්නවා. එතකොට එයා බලන්නේ මොන ප්‍රමාණයෙන්ද? මේ මගේ බිරිඳ කියන ප්‍රමාණය. එම කාන්තාව තව කෙනෙකුට යෙහෙලියක් වෙනවා, හිතවතියක් වෙනවා. එතකොට එයාට තියෙන මොන ප්‍රමාණයෙන්ද? ඉහෙලිය කියන ප්‍රමාණයෙන් බලනවා. තව කෙනෙකුට ඒ තනත්තියම සතුරු කාන්තාවක් වෙනවා. එයා මොන ප්‍රමාණයෙන්ද බලන්නේ? එයා සතුරුයි කියන ප්‍රමාණයෙන් බලන්නේ. දැන් පේනවනේ දෘශ්‍ය මායාවනේ, හිතේ ඇති කරගත්ත දෘශ්‍ය මායාව තුළ ඇති කරගන්න ප්‍රමාණ තුල බලන ආගම් වල වුණත් ඒකම තමයි වෙන්නේ. එයා ඒ ආගමික කෝණය දිහා බලන ප්‍රමාණයක් හදා ගන්නවා. ප්‍රමාණයක් හදාගෙන ආගම් ලෝකේ තියෙනවා කීයක් විතර තියෙනවද? 7-800ක් විතර ලෝකේ තියෙනවා ආගම්. තව ප්‍රභේදන ගත්තොත් ඊටත් වැඩි. කෝටියකට එකක් විතර වෙන්න ආගම් තියෙනවා. කෝටි 100කට විතර එකක් වෙන්න ආගම් තියෙනවා. ඒ හැමෝම හදන්නේ ප්‍රමාණයක්. ඔළුව තුල හදන මෙන්න මේ මේ මේක බලන්න ඕන මේ ප්‍රමාණය. අපිත් හදාගන්න අපිට ප්‍රමාණය. අපි ඒගොල්ලන්ටත් කියලා දෙනවා බලන්න ඕන මේ ප්‍රමාණය. මට මේ ප්‍රමාණය ගෞරවයක් ඕන. මට මේ ප්‍රමාණයෙන් කතා කරන්න ඕන. මට මේ ප්‍රමාණයේ වැටුපක් ඕන. මට මේ ප්‍රමාණයේ සැලකිලි ඕන. මා මෙන්න මෙච්චර වගේ ප්‍රමාණයක කෙනෙක්. දැන් පේනවනේ ලෝකෙ හැම මිනිස්සෙක්ම යම්කිසි ප්‍රමාණයක ඉන්නේ. සමහර අයගේ ප්‍රමාණය හීනමානයේ ප්‍රමාණයකින් තියෙනවා. සමහර අයගේ ප්‍රමාණය අදිමානයේ ප්‍රමාණයකුත් තියෙනවා. ඕනම කෙනෙක් ළඟ ලෝකේ හීනමානයේ ප්‍රමාණයත් අදිමානයේ ප්‍රමාණයත් හැම කෙනෙක් ළඟම සමාන්තරයි. ප්‍රමාණවත් මනුෂ්‍යයා කියන්නේ සීමා පෞරකට කොටු මනුෂ්‍යයා, පුදුන් සත්වයා, පුතජ්ජනයා. සීමාවකට කොටු නොවූ ඒ අප්‍රමත්තා කියන ඒ අප්‍රමාදී තැනත්තා බලන්න මේ අප්‍රමාදී බව ඔබ ළඟ අවබෝධයෙන් පවතිනවද කියලා. සරලයි. ඔය යම් කිසි පරිමාවක සිටිනවද පරිමාවක නොසිටිනවද කියන එකයි. වැඩි ඔළුවේ නරක කරගන්න ඕනේ නැහැ, ඔකට තේරුම් ගන්න. පරිමාවක සිටිනවද පරිමාවකින් තොරව සිටිනවද, එච්චරයි. ඔබ ලෝකයේ දකින්න ප්‍රමාණයක් හදාගත්තද ඔබ තුළ ඔබ ප්‍රමාණයක් හදාගෙන තියෙනවා, එච්චරයි. වැදගත් වන්නේ අප්‍රමාදී භාවය. අප්‍රමත්තා කියන ප්‍රමාණයෙන් තොරව අර ප්‍රමාණයේ පෞර බිඳ දැමූ තැනත්තා තැනත්ති. හැබැයි ප්‍රමාණයේ පෞරු බිඳ දැමුවට පස්සේ ඔහු තැනැත්තෙක්කෝ තැනැත්තියක් වන්නේ නැත. මොකද තැනැත්තිය හැදෙන්නේ, තැනැත්තා හැදෙන්නේ ඒ ප්‍රමාණය. තේරුණාද? තැනැත්තිය හැදෙන්නේ, තැනැත්තා හැදෙන්නේ ඒ ප්‍රමාණය. උගතා හැදෙන්නේ, නූගතා හැදෙන්නේ ප්‍රමාණය බලලා. පෝසතා හැදෙන්නේ, දුප්පතා හැදෙන්නේ ප්‍රමාණය බලලා. ජාතිය හැදෙන්නේ ප්‍රමාණය බලලා, ආගම් හැදෙන්නේ ප්‍රමාණය බලලා. පුජ්‍යලෙක් නොවන තැන මේ ලෝකේ තියෙන කිසි දෙයක් එයා වැළඳ ගත්තේ නැති කෙනෙක්. ඔබට තේරෙනවද මේ මුළු ලෝකෙම යන්නේ එක්තරා සම්මුති සත්‍යයක් මත පමණක්ම පදනම් වෙලා කියලා? තේරෙනවා නේද? වචනේ කියලා සම්මුති සත්‍යයක් හදා ගන්නවා. ඒ වචන මත නිර්මාණයක වූ සංකල්ප, ජාතික වාර්ගික ආගමික සංකල්ප සමුදායක් හැටියට විකාශනය වෙනවා කියලා පේනවා. සියලුම දෙනා ලෝකය තුලම සැරිසරනවා මිසක් දේශයෙන් කවුරුවත් මේ ලෝකයෙන් මිදෙන ස්වභාවයක් නැහැ. බොහෝම සුළු පිරිසක් ඇත්තේ. ඒ දුර්ලභ වූ සුළු පිරිසින් එක්කෙනෙක් ඔබ වන්න ඔබට පුළුවන්. ඔබ හිතන්න එපා ස්වාමින් වහන්සේ මේගේ ධර්මය තුළ කෝණයක්, හැඩයක්, ආකාරයක් තියෙනවා කියලා. ආකාරයක් නැහැ. ප්‍රතිපදාවක් තියෙනවාද කියලා? ප්‍රතිපදාවක් නැහැ. කළ යුතු දේවල් ඇති කියලා හිතන්න එපා. කළ යුතු දෙයක් නැහැ. නොකළ යුතු කියන්නේ ඒ නොකළ යුතු දේවල්, ඒවත් කළ යුතු දේවල් ගණේම තමයි තියෙන්නේ. ඊට එහා දෙයක් ගැන කතා කරන්න සන්නංශ මොකුත් ප්‍රකාශ නොකර ඉන්නව නෙමෙයි. අනේ ඊට එහා අර අප්‍රමාණ ගුණයකට. ඒ ප්‍රමාණවත් නැති ධර්මය ප්‍රශංසා කරන කෙනාගේ අගය කරන කෙනාගේ එමත් නැත්නම් ඒ ධර්මය සොයන කෙනාගේ ප්‍රතිලාභයක් ප්‍රතිඵලයක් අප්‍රමාණ. අචින්තිය උදේසන චින්තිය උදේ නෙවෙයි අචින්තිය උදේ සීමාවක් නැති දේශාන සීමාවක් නැතුව වාසය කරන්න සීමාවක් නැති උදේ හොයන්න සීමාවක් නැතුව වාසය කරනවා කියලා කියන්නේ එයා වෙනම සීමාවක් අයි හදාගන්න පහම්දුර අපිට සීමාවක් නැහැ කියලා කිව්වා. ආයෙන අපේ සීමාවක් හදා ගන්න ඕනේ නේද? මොනවද? ඕ සීමාවක් නැහැ කිව්වම ඒකත් අරගෙන සීමාවක් හදාගන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොනවා කෑවත් එකයි මොනවා බිව්වත් එකයි කොහොම ජීවත් වුණත් එකයි කියන එක නෙවෙයි කියන්නේ කියලා යා සංගාල හැදුවොත් එීම සීමාවක් කොහොමද වෙන්නේ? සර්පයාගේ වලිගය අල්ලගත්තා වගේ. ලෞකික ලෝකයේ සීමාව තුළ කරන්න දෙයක් නැහැ කියලා මතක් කළාම මම ඒකට කරන් දෙන්නේ නිකන් ඉන්නේ කියලා යටක් ගන්න සීමාවක් හදනවා. එතකොට ඒක ඥානවන්ත වැඩද? නෑ, ඒක අඥාන වැඩක්. ඒ නිසා තමයි මේ සද්ධර්මය සාමාන්‍ය පොදු ජනයාට අඥාන සමාජයට නොදෙන්නට තීරණය කරත්තේ ඒක. මොකද හේතුව මේක වර්ධව වටහා ගන්න. සිම්පව් නසන්න කියලා අනිවිදයන් දුන්නොත් එහෙම එයා වාසියට ඒක හරව ගන්න. ඒකේ තියෙන පරමාර්ථයේ ගුණේ නෙමෙයි අඳුනගන්නේ. හරි සරල විදියට හිතන්නේ. එන්න එන්න දවසින් දවස ලෝකේ ඥානවන්ත සමාජය අඩු වෙමින් පවතින ස්වභාවයක් තියෙනවා. නමුත් බොහෝ දෙනාගේ අදහසක් තියෙනවා මේ සියවස ආධ්‍යාත්මය ජය ගන්නා වසර හැටියට. ආධ්‍යාත්මික වසර හැටියට. එනිසා මිනිසුන්ගේ යම්කිසි උනන්දුවක් තියෙනවා ආධ්‍යාත්මික සහනය, ආධ්‍යාත්මික නිවන අපි ඇති කරගන්න ඕනේ කියන විශ්වාසය. කරුමක්කාර මිනිස්සුන්ට මේ බණ කියලා හරියන්නේ නැහැ. කරුමක්කාර මිනිස්සුන්ට මේ බණ කියලා හරියන්නේ නැහැ. කර්මය ඉක්මවන්නට කැමති මිනිස්සුන්ටයි මේ ධර්මය කියන්න ඕනේ. ඒ නිසා ඔබ කරුමක්කාරයෙක් හැටියට අහගෙන ඉන්න එපා. කවුද මේ කර්මක්කාරය කියලා කියන්නේ? කර්මක්කාරයේ ස්වභාවය තමයි අය ඉන්නනේ මේ පිටකොටුවට එහෙම ගියාම පොළවල් වලට ගියාම එහෙම කොක්කක් අතේ තියාගත්ත ගෝණියක් කරේ තියාගත්ත ඉන්නවා නාට්‍යාමිල කියලා කට්ටිය. කර දියාගෙන ඊට මෙහෙට පෙට්ටගම් අරගෙන දඩබිඩි ගාලා දුවන දුවගෙන යනවා. එයා කොක්ක අතේ තියාගෙන ඉන්නේ කොයි වෙලාවෙ හරි වැඩක් හම්බෙයි කියලා. මට පේනවා මෙතනක් සමහර පින්නතුන් කොක්ක අතේ තියාගෙන බලාගෙන ඉන්නවා අපිට මේ හාමුදුරුව දෙන්නේ මොන වගේ ගෝණියක් අදින්නද කියලා. මේ හාමුදුරුව ගෝණියක් දුන්නේ නැති වුණොත් ගෝණි වැඩිපුර දෙන තැනකට යනවා. මට එතන නම් හරි විශ්වාස තියෙනවා. හරි ගෝණ ටිකක් වැඩිපුර හම්බුණා. තියෙන්නේ මිනිස්සුයන්ට කියන්නේ කර්මකාරක කියලා. කොක්ක අතේ තියන් බලාගෙන ඉන්නව මල්ල කර තියාගන්න. අතහැරීම කියලා කරන්න මල්ලා කර තියා ගන්න. ඒක තමයි ස්වභාවය. හැමෝම ආගමික මලු, ජාතික මලු, වාර්ගික මලු, කුල මල බලු, දේශපාලන මලු, පුජ්‍යල මලු, බන මලු, ධන දාන්නේ මේ ඔක්කොම මලු කරේ තියාගෙන. හේදුනෝ මෙහෙදුනෝ. ඒ නිසා කර්මකාරයෙක් වෙන්න එපා. කර්මයේ තුලින් නිවන දකින්න පුළුවන් කියලා හිතන්න එපා. අර සුබද්‍රහන්නේ දෙපයින් නිවනට යන්න පුළුවන්. ශ්‍රමණයා මොන වගේද? ශ්‍රමණයා කොහෙද ඉන්නේ? මේ දේවල් වලින් මේ අහන්නේ මහා ගැඹුරු දේවල්. හරි සරල සිද්ධාන්ත වලින් අහන්නේ බුදුවරු මහ පුදුම දේවල් අහන්නේ. අර ප්‍රේක්ෂකාරයේ දිනේකින් අහන්නේ කොහෙද යන්නේ? එක බුදුවරයාට ගැඹුරු උත්තරයක් ලබා දෙනවා. එහෙම නැත්නම් ගැඹුරු අන්දමින් මේ ප්‍රශ්නයට ප්‍රශ්නයක් ඇසුවාම ඒක ලස්සනට ඒ තමන් ඉන්න උපරිම පරාසය තුළ ඉඳගෙන උත්තරයක් ලබා ඉතින් ඒ ධර්මය තේරුම් ගන්න වටහා ගන්න අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අපිලා කර්මකාර බව දුරු කරලා තියෙනවා. අර කොක්ක බිමින් කියලා මේ කියන්නේ මේ මලු කර තියාගෙන දිව්ව ඇති ඔය නාඨාමිකම කළා ඇති. මේ මට කියන්නේ නාඨාමිකමෙන් නිදහස් වෙන්න. ඇති හොඳටම ඇති. සසරක් දිව්වා, මෙලවක් දිව්වා, කොක්ක ගන්නවා, කොක්ක යමුණ ගන්නවා, කරේ තියා ගන්නවා, දුවනවා. ආයි මලු පටවන්න ආවත් කියන්න ඕන, ඕ බෑ මට ඔය මලු පටව ගන්න බෑ. සමහර අය කැමති අර බරමලු වලට කැමති නෑ. මේ ටිකක් සැහැල්ලු මලු විතරක් අදිනවා. ඒ කියන්නේ මේ නාට්‍යාම දුරවලයි. නාට්‍යාමික දැන් වයසට ගිහිලා හති. ඒකත් ඒගොල්ලෝ හිතනවා හරි ෂෝක් වැඩක් ඒ මගේ දියුණුවක් කියලා. ඒ කියන්නේ යා බරමලු පටව ගන්නෑ, සුළු මලු පටව ගන්නවා. අපිට කියන්නේ දැන් සුළු මලු පටව ගන්නත් එපා, බරමලු පටව ගන්නත් එපා. අර නාට්‍යාමික දුරවලකාවේ නිසා තමයි අර කියන්නේ දැන් මට බරමලු බෑ ටිකක් පොඩි මල උස්සන. එමත් ඉන්නෝ ලොකු මල උස්සන්නේ පොඩි මල ටිකක්. මේ සම්පූර්ණයෙන් ඔබේ ළඟ ඉන්න ආධ්‍යාත්මික නාට්‍යාමේ පැවිද්දේ බවට පත් කරන්න ඕන. ඒ කියන්නේ බර උස්සන එකෙන් නිදහස් වෙලා කරින්ගෝණිය අයින් කරලා මල උස්සරණ එක අදහස් කරලා පියාපත් බර පමණක් තියෙන කෙනෙක් බවට පත් කරනවා. මේ ආධ්‍යාත්මයේ කුරුල්ලෙක් කරන්න ඕන. සකුනෝ වේ පබ්බජ්ජා කියන්නේ ඒක. ආධ්‍යාත්මයේ කුරුල්ලෙක්. ගදේක අදහස. අප්‍රමාණ බව, අප්‍රමත්තා කියන ගුණය අහස විවෘතයි, මහ පොළොව විවෘතයි. මිනිස්සු කාමරයෙන් බෙදෙන්න පටන් ගන්නවා, නිවසින් ඉඩමෙන් බෙදෙන්න පටන් ගන්නවා, ගමින් පළාතෙන් දිස්ත්‍රික්කයෙන් බෙදෙන්න පටන් ගන්නවා, රටින් රටට බෙදෙන්න පටන් ගන්නවා. එකම ගේ ඇතුලේ දේශපාලන දෘෂ්ටීන් දෙකක්, එකම ගේ ඇතුලේ ආගමික දෘෂ්ටි දෙකක්, එකම රට ඇතුලේ ආගමික දෘෂ්ටි විශාල ප්‍රමාණයක්, එකම රට ඇතුලේ ජාතික දෘෂ්ටි විශාල ප්‍රමාණයක්. ලෝක බෝලේ ගත්තාම මේ කැමරා විදලා බලනවා බලනවා, මේ මේ අපි වගේ දියුණු සතුන් ජීවත් වෙන්න පුළුවන්, මොකෙක් හරි සතෙක් ඉන්න මේ බෝලයක් තාම හම්බුන්නේ නැහැ. ඉතින් අතිශයින්ම දුර්ලභ විදියට පිහිටි මේ පෘථිවි බෝලය ඇතුලේ මහා දෘෂ්ටි ජාලයක් මේ මිනිස්යා තුළ තියෙනවා. ඒ මිනිසුන්ගේ දෘෂ්ටි සාමයට වඩා ගැටුම් වලට, ඝර්ෂණ වලට මුලක් බවට පත් වෙලා තියෙනවා, වෛරයට මුල බවට පත් වෙලා තියෙනවා. පව් කරන්න, අනුන් අසන්න ඒව හේතු වෙලා තියෙනවා. අපි ඒක අපිට තේරුම් නැති වුණාට අපිට පිස්සු කියලා. විශේෂයෙන් මේ ලෝකය අතහැර දාලා මේ ලෝකයට ආස නැති, මේ ලෝකයේ අභියෝගවලට ආස නැති මේ බුදු කෙනෙකුට, මහරහතන් වහන්සේ කෙනෙකුට පේනවා මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට තියෙන පිස්සුව. පුදුම පිස්සුවකින් වාසය කරන්නේ මිනිස්සු. සිතන දේම මේ මිනිස්සුන්ට අහිමි වෙලා, නොසිතන දේම මිනිස්සුන්ට ලැබිලා, ඒ මිනිස්සු අසරණ වෙන හැටි දකිනවා. ඒ නිසා දැන් ඔබ බලන්න ඕන මට පිස්සු කොච්චර තියනවද කියලා. සමම් මැනගල බලන්න මගේ පිස්සුව මොන තරම් දුරට හැදිලා හොඳ වෙලා තියෙනවද, මට පිස්සු තව තරම් තව කොච්චර දුරට තියෙනවද. ඒ දර්ශනය ඇති වෙන තරමට, දර්ශනය ඇති වෙන තරමට පින්න තුනේ ප්‍රහාණය වෙනවා, ප්‍රහාණය වෙනවා. ලෝකේ අවබෝධයේ දර්ශනය නෙමෙයි ඇත්තෙන්ම අපිට ඒ ප්‍රහාණය වීමට හේතු වෙන ලෝකෝත්තර ධර්මයේ දර්ශනය ඇති වෙන තරමට ලෞකික ලෝකයේ අතහැරෙන. මහේ ශාක්‍ය දෙවිවරු එනකොට අල්පේ ශාක්‍ය දෙවිවරු ඈතට යනවා වගේ, ඔබතුල විශිෂ්ට ධර්ම පහළ වෙනකොට විශිෂ්ට නොව අල්ප ආශ්‍රාදය ඇති, අල්ප ගුණාංග ඇති, අල්ප ධර්ම ප්‍රහාණය වෙලා යනවා. මේ මොන වගේ සුළු දේවල්ද මේ මිනිස්සු මේ කර තියාගෙන තණ්හාවෙන් තෘෂ්ණාවෙන් ඉන්නේ. හිඟන්නටත් ඕනනම් පුළුවන් පොල් කට්ටය හැරමිටියයි ලෝකෙම කරගන්න. ඥානවන්තයෙකුට පුළුවන් මුළු ලෝකෙම පොල් කට්ටක් තරම් වටින්නේ නැති දෙයක් හැටියට අත්හරින්න. අපිට තේරෙනවාද? හිඟන්නට පුළුවන් පොල් කට්ටය හැරමිටියයි මුළු ලෝකෙම කරගෙන ඒක ලොකු කරලා අල්ලගන්න. ඒත් ලෝකෙම අයිති කෙනෙකුට ඕනනම් පුළුවන්, විශාල දෙයක් අයිතිව තියෙන කෙනෙකුට ඕන පුළුවන් දර්ශනය අවබෝධය ඇති කරගත්තොත් එර පොල් කට්ටක් තරම් වත් වටේට නැති දේවල් හැදේ තේවත් තරවදා. මම හිතනවා මෙහි දායක කාරක පින්නතුන් අතර ගැටලු නැත්තේ අතහැරීම නිසා. පන්සල් වල සමිති වල සමාගම් තියෙන තැන් වල හරි ගස්තන නිලේට තානාන්තරයට කැපී පෙනෙන මුල් තැන ගන්න තරඟකාරීත්වයට පින්කම් පෙරහැරවල් පූජාවල් නම ඒ කිසිවක් නැතුව මේ කටයුතු කෙරෙන්නේ කිසි දෙයක අර නොඇලීම නොගැටීම කියන ඒ ආධ්‍යාත්මික පෞරුෂය නිසා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. කුඩා කුණු ගැන අවධානය යොමු කිරීම ගොඩාක් වටිනවා. කුඩා කුඩා දේවල් 100ක් එකතු වුණොත් තමයි මහා දෙයක් බවට පත් වෙන්නේ. කුඩා කුඩා පිරිසිදුකම් 100ක් එකතු වුණාම තමයි ගොඩක් පිරිසිදු තැනක් බවට පත් වෙන්නේ. ඒ නිසා කුඩාවට පේන තැන පවිත්‍ර කර ගන්න පිරිසිදු කරලා බලන්න. මෙතන ඉන්න පින්නතුන්ගේ සිත්වල පිරිසිදුභාවය බැලුවාම මේ ධර්මයේ ආධ්‍යාත්මික ලෝකයට එදී නොබල බලන්න ඇති මිනිස්සුන්ගේ හිත් දිහා බැලුවහම පින්නතුනුන් ශාල වශයෙන් ඔවුන්ට වඩා ලක්ෂ කෝටි ගානකින් පිරිසිදු වෙලා ඉන්නේ. ඒත් ඔබලාටම නැවත නැවත ඒ ධර්මය කියන්නේ අනුශාසනා කරන්නේ ඒ ඉතිරි ටිකත් පිරිසිදු කරගන්න කියන කාරණය එක්ක. සුයි සුද්ධං අහෝසි කියන තැනටපත් වෙනවා. අශේෂ ශේෂයක් නැති විරාග නැඳීමක් නැති සුයි සුද්ධං අහෝසි සම්පූර්ණම පිරිසිදු වෙලා අහෝසි වෙනවා. එයා අවදි වෙනවා. ඇස්වල රොඩු නෑ, කංවල රොඩු නෑ, නාහි රොඩු නෑ, ඈ දිවේ ශරීරේ මනසේ රොඩු නෑ. එයා තුළ අමුතු වෛරයක් ක්‍රෝධයකුත් නෑ, අමුතු කරුණාව මෛත්‍රීකුත් නෑ. ඔන්න රාතුන්ගේ ගුණ. හිතන්නපා මේ මෛත්‍රී තියෙනවා කියලා. එහෙම මෛත්‍රියක් නෑ. චේතෝ විමුක්තික ස්වභාවයටයි බුදුහාමුදුරු මෛත්‍රිය කිව්වේ. කා හින්දුන් ළඟ තිබුණු කරුණාව කියන එක නෑ. කරුණාව කියන එක ඇති කරගන්න එපා. ඒ කරුණාවේ අනිත් පැත්තේ තියෙන ගැටීම. මිනිසුන් ළඟ හටා ගන්නා වූ ප්‍රේමයේ තියෙන ගැටීම. මිනිසුන් ළඟ තියෙන ආදරය තුළ තියෙන ගැටීම. ඒක ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න එපා. ඒ තමයි වෛරයේ ආරම්භය. නොඇලීම නොබැලීම ඒ විවේකී මනස තමයි ශ්‍රේෂ්ඨ. කරොඩු කෑල්ලක්වත් තියාගන්න එපා. ශේෂ වූ දෘෂ්ටියක්වත් තබා ගන්න එපා. ප්‍රඥාව පිරිසිදුයි. සිහිය පිරිසිදුයි. සිත පිරිසිදුයි. එයාට හුස්ම ගන්න පුළුවන් පිරිසිදුව, හුස්ම හෙලන්න පුළුවන් පිරිසිදුව. ඕනම දෙයක් පිළිබඳව අපක්ෂපාතීව සිතන්න පුළුවන්. අපක්ෂපාතීත්වය කියන්නේ සමානව බෙදනවා කියන තැන නෙමෙයි. සත්‍ය මතු කරගන්න තැන. අපි හිතනවා දෙපැත්තටම සාධාරණීය කරන තැන තමයි අපක්ෂපාතී බව කියන්නේ. ලෝකයේ අය ඕන ඔහොම තේරුම් අරගෙන තියෙන්නේ. ඒක නෙමෙයි. සත්‍ය මතු කරගන්න තැනයි අපක්ෂපාතී බව කියලා කියන්නේ. දෙන්නට සමානව බෙදන තැන නෙමෙයි. හරි නම් හරි වැරදි නම් වැරදි. වැරදි ප්‍රමාණයට වැරදි, හරි ප්‍රමාණයට හරි. ඇයි එවැනි අපක්ෂපාතී බවක් තියෙන්නේ? මේ හරි වැරදි කියන සීමාවටත් වඩා ඉහළින්. හරි වැරදි කියන සීමාවටත් වඩා ඉහළින්. සිටිනවා. එයා හරිත් නෑ වැරදිත් නෑ. මොකද හේතුව හරි තියෙන්නේත් වැරදි තියෙන්නේත් ලෝක සම්මුතිය. ලෝක සම්මුතියේ මේ මිනිස්සුන්ට හැදිච්ච පිස්සුවට අනුව මේ මිනිස්සුම හදා ගන්නවා හරි කියලා කොට්ටාසයක්, වැරදි කියලා කොට්ටාසයක්. මේ මිනිස්සුන්ගේ පිස්සුවට අනුව තමයි ඒක හරි වෙන්නේ වැරදි වෙන්නේ. ඒක තමයි සම්මුති ලෝකයේ හැටි. ඒ නිසා මේ සම්මුති ලෝකයේ තුල කිසිදු යථාර්ථයක් නැති බව තේරුම් අරගෙන සම්මුති ලෝකයේ නිරන්තරයෙන් මත හැර දමා. ලෝකෝත්තරත්වය, ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර ගුණෙහි වාසය කිරීම සපවා. සම්මුති ලෝකයේ හරි දේවල් කිසිවක් හරි හැටියට ගන්නෙත් නැහැ. සම්මුති ලෝකයේ වැරදි කියන දේවල් කිසිවක් වැරදි කියලා හැටියට ගන්නෙත් නැහැ. තමන්ගේ මතය කියලා එකක් තමන් දරා ගන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නැහැ, අනුමත කළ යුතු දෙයක් නැහැ, දරාගත් දෙයක් නැහැ, දරා ගන්න දෙයක් නැහැ. මක් නිසාද? යත් කෙනෙක් නැති නිසා. සත්වයේ කියන ස්වභාවය නැති නිසා, පුජ්‍යලයේ කියන ස්වභාවය නැති නිසා, ආත්මය කියලා ස්වභාවයක් නැති නිසා. එකඟ කරන්න මනසක් නැහැ. විසිරිච්ච මනසක් නැහැ. ඒ පුජ්‍යලයක් නොවි ඉපදිච්ච කෙනාට නමක් නැහැ. පුජ්‍යලයක් නොවි ඉපදිච්ච කෙනාට නමක් නැහැ. ඒ නම නැති කෙනාට රකින්න දෙයක් නැහැ. නම නැත්තම් ඒ නම වෙනුවෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඒ නමක් නැති නිසා එයාට කාගවත් ලැබුම් එන්නේ නැහැ. එයාට ලිපිනයක්, ඇඩ්‍රස් එකක් නැති නිසා එයා කාටවත් ලියුම් යවන්නෙත් නැහැ. එයා ඉන්නේ එයාට ලියුම් එන්නේ නැති තැනකට, එයා ලියුම් යවන්නේ නැති තැනකට. සංවාදය නැති තැනක. සංවාදයේ නැති තැනක. සංවාදයේ නැති තැනකට තමයි අත්තක්කා වචර කියලා කියන්නේ. සංවාදයේ නැති තැන. කමියුනිකේෂන් එකක් නැහැ. අතක්කාවචර ධර්මය. සංවාදයක් නැති ධර්මය. නැත්නම් මිනිසුන්ගේ හිත හරීම සංවාදාත්මකයි. මේ ලෝකේ ඉන්න මේ ලොකුම මෝඩයෝ කවුද කියලා දන්නවද? මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයෝ තමයි වචන වලින් කියා දෙන්න බැරි දෙයක් වචන වලින් කියා දීමට උත්සාහ කරන බන කියන ආය තමයි මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයෝ ටික. හැබැයි ඉතින් මේ මිනිස්සයා මෝඩකම දැනගෙන මේ මෝඩකම කරන්නේ ලෝකේ අනිත් මෝඩයෝ මෝඩයි වුණාට මෝඩ බව දන්නේ නැහැ. කියන්නේ මෝහයෙන් යුක්තයි කියන එකනේ මෝඩයි කියන්නේ ඒකයි. ඉතින් මේ මෝඩකම කරන්නේ මන කියනවා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම මෝඩකම. ඇයි? වචනෙන් කියා දෙන්න බැරි දෙයක් වචනෙන් කියා දෙන්න උත්සාහ කරන එක ලොකුම මෝඩකම. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඒ මෝඩ අතර එක්කෙනෙක් මම මේක කියා දෙන්න උත්සාහ කරනවා. වචන වලින් කියන්න බැරි දෙයක් වචන වලින් කියන්න උත්සාහ කරනවා. මොකද හේතුව මේ වචන සෑම විටම පාදානස්කන්ධය වඩවන ගුණය වැඩි මේ වචන වල. පාදානස්කන්ධයේ සංසිඳවන දේවල් නෙමේ වැඩි, උපාදානස්කන්ධයේ වඩවන, උපාදානස්කන්ධයේ තහවුරු කරන ගුණය. ඉතින් මේ වචන වලට අරගෙන ක්‍රියාත්මක කරන්න ධර්මයේ ගිහාම පැටලුම් ගොඩයි. වචන වලට අරගෙන ධර්මයේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක කරන්න ගිහාම ගැටලු ගොඩයි. ඒ නිසා ඔබ හොඳින් ප්‍රවේශම් වෙන්න ඕන. වචන තුලින් ඒ වාරගෙන නෙමෙයි ඔබ තුල ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වචන අත්හැරීමෙන් ඊට වඩා විශිෂ්ට දර්ශනයකින් මේ ධර්මය තමන්ගේ ආධ්‍යාත්මයට දනව ගන්න ඕන. දැන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා අපි ධර්මයේ උගන්වනකොට මේගොල්ලෝ කිසිවෙක් නොවන කෙනා හදාගන්න බලනවා. දැන් කිසිවෙක් වෙන්න ඕනේ නැහැ කියලා අපි ධර්මයේ උගන්වන්නේ. ඊළඟට අලුත්ම සමාජ සංස්කෘතිය හැදෙන කොහොමද? කිසිවෙක් නොවන කෙනා වෙන්න හදනවා. එතකොට ඒ කෙනා කවුද? ඒත් අර ආපු අර කෙනෙක් වෙනවයි කියන පරම්පරාවම අලුත් කෙනා. බොහොම සියුම් මන්දමින් මේව රැස් වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ. ඒ නිසා හරි පරිස්සමකින් මේ වචන තේරුම් ගන්න ඕනේ කියන්නේ ඒක. තවමත් කවුරු හරි වැරදිලා ස්වාමීන් වහන්සේ නොකිසිවෙක් වෙන්නයි කියන්නේ නිසා මම නොසික් නොකිසිවෙක් කියන කෙනා හදාගන්න ඕන කියන දෘශ්‍ය මායාවේ අර්ථයට යහසු වෙච්ච ගමන් එහෙස ඔබේ විදර්ශනාව ගමන් කරද්දී මේ සියල්ල ඔබ උපයෝගී කරගන්න. නොදැනීමත් නොදැනෙන්න ඕන. නොකිසිවෙක් වීමත් සැබවින්ම එයත් නොවෙන්න ඕන. මේ වචනේ ඔච්චර යන්නේ, වචනේ දුර ඔච්චරයි. ඉතින් එහාට වචනේ යන්නේ නැහැ. ඉතින් එහාට තමයි ඇත්තෙන්ම සද්ධාත්මය තියෙන්නේ. වචනය ද්විත්වයෙන්, ද්වාකාරයෙන් සහ ත්‍රිවේදනාවෙන් එහාට යන්නේ නැහැ. ආකාර දෙකකින් අතනත දනරින AB වෙන්න පුළුවන්. මේ ද්විත්වයෙන් එහාට වචනේ යන්නේ නැහැ. ලෝකේ මුලින්ම එක ඒකකයක් නිර්මාණය කරාට පස්සේ ඒ ඒකකයේ මුල් කරගෙන ඊට ප්‍රතිවිරුද්ධ ඒකක දහස් ගණනක් නිර්මාණ කරන්න පුළුවන්. අප්‍රමාණ නිර්මාණ කරන්න පුළුවන්. ඒකනේ මේ ලෝකෙ හැදෙන්නේ. එහෙනම් පුජ්‍යල දෘෂ්ටිය කියන එක නිම වෙච්ච තැන ඒ පුජ්‍යල අනුගත භාවය තුළ එයා සියල්ලම ප්‍රභේදන හදා ගන්නද පුළුවන්. මුල්ම ප්‍රභේදනේ මොකද්ද? ඒකකයේ පුජ්‍යලත්වය. ඒකට පුජ්‍යලත්වයේ ප්‍රභේදනය තුළ අනිත් ඒකක හදනවා. ඒ නිසා ඔබ දුරු කර ගන්න ඕන පුජ්‍යලත්වයේ විසින් යමක් නෙමෙයි පුජ්‍යලත්වය. ඔබ දුරු කරන්න ඕන පුජ්‍යලත්වය. ඒක හරියට අපි තේරුම් කරගන්න ඕනේ. වචන වලට ඇත්තෙන්ම ඕගොල්ලෝ ප්‍රෙෂර් කරලා, තල්ලු කරලා, උනන්දු කරලා වැඩක් නැහැ. මේ වචන වල ධර්මයේ නැහැ. වචන බොරු. ඇත්තෙන්ම බොරුයි කියන වචනයක් ලොකු බොරුවක්. ඇත්තයි කියන්නේ බොරුවක්, බොරුවයි කියන්නේ බොරුවක්. ඔයිට වඩා වචන වලින් කතා කරන්න බෑනේ. ඔච්චරයි කතා කරන්නේ. අනිත් ටික විශිෂ්ටාන්දමේ ස්වභාව ධර්මයෙන් ඔබ හඳුනාගත යුතුයි. ඔබට ධර්මය හඳුනා ගන්න බැරි වුණත් ඔබට පුළුවන් ඔබ ළඟ තියෙන දැඩි ආසත්ත දැඳීම් හඳුනා ගන්න. නිදහස ඔබට නොතේරුණත් ඔබට පුළුවන් ඔබේ බැඳීම් තේරුම් ගන්න. බැඳීම් අත්හරින්න නිදහස ඔබට ලැබෙනවා ඇති. මේ නිදහස වෙනුවෙන් බැඳීම් අත්හරින්න. ධර්මයේ දැකලා බැඳීමත් හරින්න බෑ. බැඳීමත් හැරපු තැන ධර්මයේ දැකේ. අපි සාමාන්‍යයෙන් පියවරක් තියන්නේ පියවර තියන්න ඕන තැන බලලා. යම් ස්ථානයකටයි තියන්න බලන්නේ. තැනකට විස්සන් නැති තැනකට, හරි තැනකට මේ පියවර තබන්න බර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි අනිත් පියවර ඔසවන්නේ. කිසිම හැඟීමක්, දැනීමක්, පෙනීමක් නැති තැනකට අපි අදි තියන්නේ. ඒ කියන්නේ අපි අනන්තයට අඩිය තියන්නේ නැහැ, නිවනට අඩිය තියන්නේ නැහැ කියන එක. මොකද නිවන තුල අනන්තය තුල සැනසීම තුල කිසිම හැඟීමක් දැනීමක් පෙනීමක් ලක්ෂණයක් නැති තැනකට තමයි ඔබට අදී තියන්නේ එතෙන්ට බයයි. නිවනට කොටින්ම කියතොත් පූදුන් සත්වයා බයයි. ඇයි? ඒක තමයි ස්වභාවය. කුටිය මලේක පැටලිලා ඉන්නවා. ලිහන්න යන මනුස්සයටත් බයයිනේ. කුරුල්ලෙක් දැලක පැටලිලා ඉන්නවා. ඒ කුරුල්ලා ලිහන්න ගියාම ඌ අපිව කොටනවා අපිට. මොකද උට තේරෙන්නේ නැහැ ඒක ලිහන්න හදන්නේ කියලා. ඕනම කෙනෙක් මේ පුජ්‍යලත්වය තුල දරාගත්තට පස්සේ මේ පුජ්‍යලත්වයේ මායාව තුල ගොනු වෙච්ච නිර්මාණය වෙච්ච මේ ආත්මය තුල නිවනට බයයි. මමත්වය හොඳයි. තේරෙන ටිකනේ. ඉතින් අතිශයින්ම ඥානවන්තයෙකුට තමයි මමත්වයේ දුක වන්නේ. ඊට පස්සේ මීට වඩා තව දුකක් නැහැ කියලා එයා තේරුම් ගත්තොත්, වැටුනොත් වැටෙන්නේ මේ දුකෙන් නිදහස් වුණොත් ඒකාන්තයෙන් සැපකටයි කියලා තේරුම් ගත්තොත්, එයා මේ දුක අතහැරලා වෙන ඕන දුකකට වැටෙන්නට සපත් වෙනවා. නිවන සැප නිසා, නිවන දැක්කොත් සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් නිසා නිවන හොයන්න හොඳ නැහැ. සසර දුක නිසා නිවන හොයන්න ඕන. ඒක තවත් සැපක් හැටියට, උතුම් පදවියක් හැටියට ඒක හොයන්න එපා. සසර දුක නිසා නිවන හොයන්න ඕන. මේ පිච්චෙන පිච්චිල්ලෙන් දැවෙන දැවිල්ලෙන් නිදහස් වෙන්නයි මම නිවන සොයන්නේ, සැනසීම සොයන්නේ. නිවන කිව්වහම කොහොමත් බයයි. නිවන් සුව ලැබේවා කියලා ගන්නෙ මංගල දැන් අවමංගල දැන් නින වල නේ නේද? අර හැමතැනම සෝම් පිට්ටනිය වල එහෙම තමයි තියෙන්නේ නිවන් සුව ලැබේවා කියන්නේ. සාපරාදී ක්‍රියාව. පරාදය. මලමිනි කොහොමද නිවන් දකින්නේ? ජීවත් වෙලා උපදිච්ච දවසේ නල් ලියනකොට තමයි ඒ උපන්න සාතිකේ තමයි යටි ලියන්න ඕන නිවන් සුව ලැබේවා කියලා. උපැන්න ධාති මරණ ධාති කියන්නේ ලියන්න ඕන. උපැන්න ධාති කියන්නේ ලියන්න ඕන නිවන් සුව ලැබේවා. ලියුමක් එහෙම ලියලා යවනකොට අවසානයේ යටි ලියලා යන්නකො නිවන් සුව ලැබේවා කියලා. බයින වැන්දාම හරි කියන්නකො නිවන් සුවත් වේවා කියලා. ගොතෙන් බයින ඇත්ත වශයෙන්ම පිනුතුනේ මේ නිවන තේරුම් ගැනීම ඉච්චරම අපහසු දෙයක් නෙමෙයි. හරි හරි සහනශීලී දෙයක්. ඒ සහනශීලී දේ ලස්සන දෙයක්. සහනශීලී දෙයක්. ඒ ලස්සන දේ සහනශීලී දේ අපි අර පොට වරද්දගත්ත නිසා, මග වැරදිච්ච නිසා තමයි අමාරු වෙලා තියෙන්නේ. දැන් ගෙදරට එන පාර වුණත් හරි ලේසි. නමුත් එයා හරියට ලිපිනේ දැනගෙන ඉන්නේ නැති නිසා, එයාගේ සිහිය කල්පනාව හරියට වැඩ කරන්නේ නැති නිසා එයා මොකද කරන්නේ? මග වරද්ද ගන්නවා. මග වරද්ද ගත්තට පස්සේ මොකද කියන්නේ ඇවිල්ලා? අයියෝ සාමිනාස් හරි අමාරුවෙන් පන්සල හොයාගත්තේ. මම දැනම ඇවිද්දා. ඇවිටිලා මංගල් ගානකට ගියා. ආන්න ඒකයි මේ අපිට වෙලා තියෙන මේ නිවන අමාරු දෙයක් නෙමෙයි. නිවන හත් අවුරුදු 7 ළමයි දකින්න දේ බොහොම පුංචි දෙයක්. දිත්තේන් එහාට තමන්ගේ ඥානයේ ගුණය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානයේ ගෙනියන එක තියෙන්නේ දිත්තේන් එහාට. හරි සරල දෙයක්. හොයාගත්ත දවසට තේරෙනවා. ඇස් කණ්ණාඩි දෙක කණ්ණාඩිය ඔළුවේ දාගෙන හැමදැනම යෙව්වා කියලා තමයි මට නම් තේරෙන්නේ. මේ ළඟ තියෙන දේව පේන්නේ නැති කමට වටේට හොයන්නේ. ඇහැ ළඟ තියෙන්නේ. හිතන සිතුවිල්ල ළඟම තියෙන්නේ. උපදින චේතනාව ළඟමයි තියෙන නිවන. සමීපය වැඩි. සමීපය වැඩි නිසා පේන්නේ. කොහොමත් හැටිනේ. දැන් මේ ඉන්ද්‍රියන් වල වුණත් මේ අපි ඇස වුණත් මේ සමීපේ පේන්නේ නැහැනේ. අපිව අපිට පේන්නේ අපිට ඈතදී පේන්නේ. සමීපේ බලන්න. මුකුත් සොයන්න එපා. සෙවීම තමයි දුක. අන්න ඒක සොයා ගන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. ඒක වටහා ගන්න ඕන. වෙහෙස නිවා සොයා දුවන්න එපා. දිවීම තමයි වෙහෙස. දකින්න මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. දැකීම තමයි දුක. සැප හොයන්න එපා. සැප හොයන එක තමයි දුක. ඉස්සරහට ගමන් කරන්නේත් නැතුව පිටුපසට ගමන් කරන්නේත් නැතුව රැඳී සිටින්නේත් නැතුව නිවන් මඟ ගමන් කළ යුතුයි. එක හොඳ කර්මස්ථානයක් කරගන්න. ඉස්සරහට ගමන් කරන්නෙත් නැතුව පිටුපසට ගමන් කරන්නෙත් නැතුව රැඳී සිටින්නෙත් නැතුව එකතන සිටගෙන සිටින්නෙත් නැතුව කියන එක රැඳී සිටින්නෙත් නැතුව ගමන් කළ යුතුයි නිවනට. තේරුම් ගන්න. ඔක යථා අවබෝධය කරගන්න. ඔක හොඳ දහම් ගැටයක්. කෙටියෙන් කියන නවර කියන්නේ සංඝ ගැට කියලා. දහම් ගැට කියන්නේ ඕවර තමයි. ඕවා ලිහන්න අමාරු නිසා තමයි ටිකක් අමුතු පුජ්‍යලයන්ද සමාජයේ පාවිච්චි කරන්නේ. ඔයාට හරි සංඝ ගැටකාරය, දහම් ගැටකාරය කියලා කියන්නේ ඒකයි. ලිහන්න අමාරු කපටිකම් කරන අයටත් ඔක පාවිච්චි කරනවා. ඒ වුණාට ඕකත් ලිහා ගන්න අමාරු දෙයක්. ඒක නිසාම තමයි සමාජගත වුණේ ඔය දහම් ගැට කියලා. ඕවා ලිහන්න අමාරුයි. ඔක ලිහන්න අමාරුයි. ලිහා ගන්නවා. ලියන්න තෝ බෑ. ඉදිරියට ගමන් කරන්නෙත් නැහැ, පිටුපසට ගමන් කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැතුව කතන සිටගෙන සිටින්නෙත් නැතුව ගමන් කළ යුතු නිවනට. ධර්මයේ කියන්නේ පින්නතුනි ඒකකයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ සියල්ල. සියල්ල තුල අවබෝධයෙන් නොදැක සිටීමක් නෙමෙයි, නොආසා සිටීමක් නෙමෙයි, නොවිඳ සිටීමක් නෙමෙයි, පිළිගැනීමක් නෙමෙයි, ප්‍රතික්ෂේපයක් නෙමෙයි, සියල්ල තුල අවබෝධයෙන් වාසය කිරීම, අවබෝධයෙන් කටයුතු කිරීම. ඔබේ මනස ළමේ කරගේ මුල්ලට දාලා හංගනවා වගේ හංගලා හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. එහෙම හදන්න අපිට මනසක් උගන්වන්න පුළුවන් කමක් නැහැ. සියල්ල තුළ අවබෝධයෙන් ඔබට සතුටින් මේක බාර ගන්න පුළුවන් නම් මම මෙහෙම මතක් කරන්නම්. ඔබ මගුල් ගෙදරකට ආරාධනා පත්‍ර දාලා දැන් මේ ඥාති එනවනේ, පිරිසේනෝ, යාළුවෝ එනෝ, හිතවත් එනෝ. ඔබ මොකද කරන්නේ? සියලු දෙනාම සුහදව බාර ගන්නවා. ඔය තමන් ආරාධනා කරපුවා නේ. සියලු දෙනාම සුහදව බාර ගන්න. ඕම ආදරෙන් බාර ගන්න, පිළිගන්න. අපි හිතන්නේ අපි හරි අවබෝධයට පත් වුණාට පස්සේ බුදු කෙනෙක්ගේ රහතන් වහන්සේගේ ලක්ෂණ ඒක. ස්වභාව ධර්මයේ පූර්ණ අවබෝධයට පත් වුණාට පස්සේ මේ ස්වභාව ධර්මයේ සියල්ල සතුටින් බාර ගන්න, ආදරයෙන් බාර ගන්න, දයාවෙන් බාර ගන්න, ප්‍රේමයෙන් බාර ගන්න යා පුරුදු වෙනවා. තේරුණානේ? දැන් වාඩි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ට ඒ වද හිංසන කරද්දී ඒක බොහොම දයාවෙන් බාරගත්තා, ප්‍රේමයෙන් බාරගත්තා, ඒකත් ආදරෙන් බාරගත්තා. දැන් චර දෙයක් නෙමේ, අපේ ආධ්‍යාත්මය තුළම අපිම කැමති දේවල්, අපිම බලපු දේවල් තමයි අපිට ওই මතක් වෙන්නේ, සිහිපත් වෙන්නේ. අපි ඒවත් එක්ක ගැටෙනවානේ. සංයාව දුන්නොත් ඒවත් එක්ක ගැටෙන්න ඕන කියලා ගැටේවි. ඒක ආදරෙන් බාර ගන්න ඕන. අපිට අපේ සමාජය තුළ බැහැනේ ඔය මේ අපේ සමාජනේ, කොයි සමාජෙත් එහෙමයි. යම් කිසි සංස්කෘතියක ආසත්ත භාවයක් ඇති කරගත්තාම ඒ සංස්කෘතියෙන් තොර වෙන දෙයක් දකින්න කැමති නැහැ. මුළු ඇඟම වැහෙන්න ඇඳුම් අඳින රටක ආයේ අරල පොඩ්ඩක්වත් යන්න බෑ, වෙන ඇඳුමක් ඇඳලා යන්න බෑ. ගියොත් එහෙම පාර දෙනවා ගාන. ඒක තමයි ස්වභාවය. ඒ අපි දකින විදිය. ඒ කියන්නේ ඊට වඩා වෙනස් විදියක් දැක්ක ගමන් අර කාක්කගේ ස්වභාවය තමයි. Tamanta wada handa lassanata hari kowula kæ gæhuwot ekata kotano. ඒ නිසා ඒ වගේ අපිට ඒ දකින්න බැරි ගැතිය මොකද තියෙන්නේ කියලා අපි අහලා බලන්න ඕනේ. දැන් අපි සංවරයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපේ ආධ්‍යාත්මය තුළ පළබදයම් වෙලා තියෙන්නේ. ඒ දේ දකිනකොට අපිට හරි සතුටක් දැනෙනවා. අසංවරයි කියලා ගුණියකුත් අපි හදාගෙන තියෙන. ඒ ගුණිය දැක්ක ගමන් අපි අසංවරයි කියලා ඒකට නිග්‍රහ කරනවා. ඒ කියන්නේ තාම අපිට අර රහතුන් වහන්සේලා වගේ බුදුරුව වගේ හැමදේම ආදරෙන් බාර ගන්න බෑ. අපි අඟුලිමාල ප්‍රතික්ෂේප කරනවා, අඹමාල ප්‍රතික්ෂේප කරනවා, ඈ කිසා ගෞතමීල ප්‍රතික්ෂේප කරනවා. මේ පිස්සු මේ මොනවද ගොන් වැඩක් එන්නේ කියලා. එහෙම බෑ. අපිට හැමදේම දයාවෙන් බාර ගන්න පුළුවන් වෙච්ච දවසර තමයි අපේ ආධ්‍යාත්මය දියුණු. කොච්චරද කියනවනම් ජීවිතයේ හමු වෙන මරණයද ආදරයෙන් බාර ගන්න පුළුවන්, ලෙඩ දුක්ද ආදරයෙන් බාර ගන්න පුළුවන්, ලාභේද ආදරයෙන් බාර ගන්න පුළුවන්, අලාභේද ආදරයෙන් කරුණාවෙන් බාර ගන්න පුළුවන් වෙච්ච තැන තමයි අපි ආධ්‍යාත්මික සංවර්ධනය. එයාට කුමන දුකක්ද? එයාට තියෙන අර හොඳයි හොඳයි කියලා කියන්න තමයි හැම දෙයකටම බොහොම හොඳයි. එහෙනම් සියල්ල දයාවෙන් බාර ගන්න ක්‍රමය අපි පොදු කරන්න. හැබැයි ඒ සතුටේ මොහොම ප්‍රමෝදයෙන් අවබෝධයෙන් බාරගන්නේ දුක් වේවි නෙමෙයි, මේක මගේ කරුමේ කී කියාව එක බාර ගන්නවා නෙමෙයි, සන්තෝෂයෙන් බාරගන්නේ, සතුටෙන් බාර ගන්න පුළුවන් කම බාර ගන්නවා මිනිස්සු. දුකෙන් දුකෙන් බාර ගන්න කෑ වැරදි. හැමදේම අවබෝධයෙන් සතුටනොත් වඩා අපිට කියන්න පුළුවන් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් මේක බාර ගන්නවා. ඇයි පුජ්‍යලේක නොවුතන දුක් වෙන කාරණාවක් නැහැ. ලෝකේ පවතින හැම දෙයක්ම ස්වභාව ධර්මයක් කියලා හිතනවා. අලාභේද හොඳයි, ලාභේද හොඳයි, කීර්තියද හොඳයි, ප්‍රශංසාවද හොඳයි, අද ගහක් යට ඉන්න සිද්ධ වුණා හොඳයි, අද මාලිගාවක සිටියා හොඳයි. ඇයි එයා නිරන්තරයෙන්ම පුජ්‍යලේ නොවි අවදි වෙන තැන මහා ආශ්චර්යයක්, මහා සතුටක්, මහා අවබෝධයක් ඒ තුළ පවතින, ඒ තුළ පුරුදු වෙන. එනිසා මමත්වයෙන් බලන්නට ගියොත් බැඳී යන්නේ මායාට. මමත්වයෙන් තොරව බැඳී තොරව දකින්න උත්සාහ කළොත් ඔබ නිදහස් වෙන්නේ මායාගේ. මායා කියලා කියන්නේ දුක. දුකෙන් නිදහස් වීම. ඉතින් ඒ දුකෙන් නිදහස් වීම තමයි ධර්මයේ සමග එක්වීම, දෙවියන් සමග එක්වීම, ස්වභාව ධර්මයේ සමග එක්වීම කියලා මේ අදහස් කරලා තියෙන එක. සැනසීමත් සමග, ශාන්තියත් සමග එක්වීම, ජීවත් වීම තමයි. මොන ආගමක වුණත්, මොන මිනිසෙක් තුල වුණත් තියෙන එකම බලාපොරොත්තුව. එනිසා ඔබ ඔබේ සහනය සමග, ඔබගේ සැනසීම සමග, ඔබගේ නිවන සමග, ඔබගේ ධර්මය සමග, ඔබගේ දෙවියන් සමග ඔබට එක්වීමට හැකියාවක් තියෙනවා. එතන තමයි සියල්ල තිබෙන්නේ. ඒ කියන්නේ සියල්ල එතන තිබෙනවයි කියන්නේ හේතුව එතන ඉන්න මිනිස්සු පූර්ණත්වයකටපත් වෙලා සෑහීමටපත් වෙච්ච මිනිස්සෙක් අතර ඉන්නවා. ඌනතාවේ නැහැ. ඌනතාවේ කියන්නේ අහේනිය. පුදජන සත්‍යයේ තියෙන අහේනිය නියම දිස්සන. පුදජන මානසයේ තියෙන ස්වභාවය තමයි අහේනිය. අහේනිය නැහැ. ඒ නිසා අහේනියක් නැති තැනට ඔබපත් යුතුයි. අහේනිය නැත්තේ තිබීම හෝ නැතිවීම නිසා නෙමෙයි, අවබෝධය නිසා. කවුරුත් නැහෙන්නේ පුජ්‍යලයක් වෙනුවෙන්. පුජ්‍යලයක් නැහැ කියලා අවබෝධ කරගත්ත දවසට අපි නැහෙන්න කාවෙදෙන්න අපි නැහෙන්න ඕන. නැහෙනවා කියන්නේ ගණසෙනවා කියන එක. එහෙම නැත්නම් දුක් විඳිනවා කියන එක. පීඩා විඳිනවා කියන එක. කාමිනුවෙන්ද පීඩා විඳින්නේ? කවුද මෙතන ආරක්ෂා කරන්නේ? කවුද මෙතන ගොඩනගන්නේ? යාට සතුටෙන් ඉන්න පුළුවන්. නමුත් එයා වගේ අය ලෝකයේ හැමතැනින්ම බලාපොරොත්තු වෙන්න බෑ. අපි දකින්න ආයතන ඉඳගෙන ලෝකේ පව කරන මිනිස්සු අපායට යන විදියටත් පින් කරන මිනිස්සු සුගතියට යන විදියත් ඊට වැඩි දහමක් හොයන පිරිසු නිවනට එන විදියත් දකිමින් පොදින මිනිස්සු දකිමින් මැරෙන මිනිස්සු දකිමින් පව කරන මිනිස්සු අපායට යන විදිය දකිමින් පින් කරන මිනිස්සු සුගතියේ උපදින විදිය දකිමින් වාසය කරන්නයි තියෙන්නේ. ඉඳලා හිටලා කවුරු හරි අත උස්සන කෙනෙක් මේ සසර දුකයි මේකෙන් මම නිදහස් වෙන්න ඕන කියලා ඒ කෙනෙකුට අපි අත දෙනවා බුඩට. මේක දැනුමට ගන්න බැරි දෙයක් නිසා කියන්න හරි අමාරුයි, අවබෝධ කරන්න හරි අමාරුයි. ගම්බීරු ආන්දම්මෝ පණ්ඩිත වේදිනියෝ මේ පඬිවරු විශිෂ්ටයන් විසින් ගාම්බීර වූ මේ ධර්මය අවබෝධ කොට පසක් කර ගන්නවා. හිතන්න බෑ ඔබ වෙනස් කරන්න මේ මට සංඥාංශයට විතරක් පුළුවන් කියලා. බෑ, ඔබ වෙනස් කරගන්න පුළුවන් ඔබට. ඔබ ඉන්න තැන තීරණය කරන්න ඕන. ඔබ ඔබේ දුක ඔබ තීරණය කරන්න ඕන. මේ වෙනුවෙන් ඔබ විසින් අප කෙරෙහි කළ යුතු කිසිවක් නෑ. ඔබ විසින් කරගන්න ඔබේ මනස වෙනස් කරගන්න එක මිසක් අප වෙනුවෙන් කරගන්න ඕන ලියාපදිංචියකුත් නෑ, බඳවා ගැනීමකුත් නෑ, කළ යුතු කියන විශේෂ උපකාරයකුත් නෑ, වන්දනාවකුත් නෑ, මොකවත් අවශ්‍ය නෑ. ඔබටම ඔබ වැඳගන්න, ඔබටම ඔබ උපකාරවන්න, ඔබටම ඔබ ආලෝකයක් වාසය කරන්න, ඔබම ඔබ නිවැරදි කරගන්න, ඔබම ඔබ ශාන්තියෙන් ජීවත් වෙන, සතුටින් ජීවත් වෙන ක්‍රමය පුරුදු වෙන. එච්චරයි. අප වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. ඒක තමයි කළ යුත්තේ. සත්‍ය දකින්න බෑ, සත්‍ය අවබෝධ කරගන්න බෑ, සත්‍ය වටහා ගන්න බෑ, සත්‍ය වචන තුල නෑ. අසත්‍ය ඉක්ම වූ කල සත්‍ය පහළ වෙනවා. නමුත් සත්‍ය තැනක, නිශ්චිත වූ තැනක පවතින දෙයක් නොව සත්‍ය අප්‍රමාණව පවතින දහමක්. ඒ කියන්නේ ප්‍රමාණව සීමාවක ප්‍රාමාණිකව නෙමේ, අප්‍රමාණව පවතින දෙයක් සත්‍ය. හැමදෙනාටම ඒ උතුම් සත්‍ය අවබෝධ වේවා, අසක් වේවා.